තෙරණ යදුවේ පුතේ අද වූයේ ගුරුකෙතරින් ශිෂ්‍යත්වය පාඩමින් ඔබ හමු වන්නේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය අනුෂ්ක නුවන්ප්‍රිය ගමගේ ගුරුතුමන් අපි ශිෂ්‍යත්වය පාඩම සමග රැඳෙමු.
අයිබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. ඔන්න මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ඉන පුංචි පැටවුන්ට තවත් ලේසියෙන්ම ගණිත ගැටලු කීපයක් විසඳන ක්‍රම කීපයක් කියලා දෙන්න තමයි මම අද සෝදානම් වෙන්නේ. මං ඔබට මුලින්ම අද ආරාධනා කරනවා පුංචි පැටවුනේ කඩදාසි පටි කීපයක් කතුරක් ළඟට ගන්න කියලා. පොඩි ක්‍රියාකාරකමකින් අද පටන් ගමු අපේ ගණිත පාඩම. පුළුවන් නික්මනේ නේද? කඩදාසි පටි කීපයක් කැපුවේ නැත්තත් ලේසි ඔබට රූලක් තියලා ඉරා ගන්න පුළුවන් කඩදාසි පටි කීපයක්. එහෙම නැත්නම් අම්මගෙන් ඉල්ල ගන්න කො නූල් කෑල්ලක්. මේ තරමක් දිග නූල් කෑල්ලක් නැත්නම් ලනු කැබැල්ලක්. රෙදි පටියක් ඔය වගේ එකක් ගත්තට කමක් නැහැ. ගත්තද ඉක්මනින්ම? නැත්නම් දුවනෝද දැන් හැමතැනම කතුරු හොය හොය කඩදාසි පටි හොයමින් නූල් හොයමින්? හොඳයි. ඔබ අපිට සවන් දෙන ගමන් ඔන්න මේ ක්‍රියාකාරකම් වල නිරත වෙමු. චුටි පැටවුනේ අද පොඩි රටාවක් ඔබට මම මුලින්ම කියලා දෙන්නම්. දැන් බලනව ඇති කතුරක් ගන්න කිව්ව කඩදාසි පටි ගන්න කිව්ව කඩදාසි පටි නැත්නම් රෙදි පටියක් එහෙම නැත්නම් ලනු කැබැල්ලක් ගන්න කිව්ව රටාවක් කියලා දෙනවා කියලා. ඔව් මං ඔබට මීට කලින් ගණන් පාඩමෙත් රටාවල් ගැන කියලා දුන්නනේ දින දර්ශනය සම්බන්ධව. පුතේ අපේ ජීවිතයේ බොහෝ දේවල් රටාවල් එකම දේ නැවත නැවත සිදු වෙනවා. අපි මේ රටාවල් හඳුනාගත්තොත් අපේ ජීවිතේ බොහොම අපූරු විදිහට අපි ගෙවනවා කියලා ඔබට දැනේවි. එහෙනම් අපි බලමු මේ කඩදාසි පටි අරගෙන නැත්තම් රෙදි පටි අරගෙන මොකක්ද අපි හඳුනා ගන්න යන රටාව. චුටි පැටව් දැන් ඔබේ ළඟ තියෙන ඔයක කඩදාසි පටියක් දෙකට සමාන භාග ලැබෙනසේ දෙකට නවන්නකො. පුළුවන් නවන්න. ඔය දෙකලවර අල්ලලා එකට තියලා නේද පහලට අතින් තද කරගෙන આવොත් හරි මැදින් ඔක නැමෙන ඔක සරල දෙයක්. එතකොට මම ඔබට කියනවා හරි මැදින් කපන්න කියලා. හරි මැදින් කපන්න. දැන් මොකද වෙන්නේ? කැපුම් වාර ගණන කීයද? 1යි. ඔබට ලැබුණා පටි කැබලි 2යි. පැහැදිලි නේ? එක කඩදාසි පටියක් එක තැනකින් කැපුවම අපි කියනවා කැපුම් වාර 1යි කැබලි ගණන 2යි. තව පටියක් ගන්න. දැන් සමාන දුර නේද මනින්න අවශ්‍ය නැහැ. සමාන දුර ඔබේ හිතින් නිකන් නිමානේ කරන්න. එහෙම කරලා දෙවෙනි කඩදාසි පටිය හෝ නැත්තම් දෙවෙනි ලනු කැබැල්ල තැන් දෙකකින් කපන්න සමදුරින්. සමදුරින් තැන් දෙකකින් කපන්න. දැන් ඔබට කැබලි කීයක් ලැබුණාද? කැපුම් වාර දෙකකට යනකොට ඔබට කැබලි 3ක් ලැබෙනවා. පළමු වතාවේ ඒක පළවෙනි වතාවේ කප්පු ටික වෙනම තියාගන්න. ඒක ගොඩේ මාරු වෙයි වෙන් කරගන්න තියාගන්න. ඔබට පස්සේ මම මේ කියන කාරණාව තහවුරු කරගන්න ආයෝනි වෙන හිඳයි මම එහෙම කියන්නේ. පළවෙනි වතාවේ කඩදාසි පටි අපි දෙකට කැපුවා. ඔබ කපන්නේ කඩදාසි පටියක් නොවන්න පුළුවන්. නමුත් මම කඩදාසි පටිය කියලා කියන්නේ ඔබ එතකොට ඒ රෙදි පටිය හෝ ලනු කැබැල්ල කියලා ඒක ඔබ හිතාගන්න. ඉතින් ඔන්න පළවෙනි කඩදාසි පටිය දෙකට කැපුවා. දෙකට කපනවා කියලා අදහස් කරේ කුමක්ද? එක් ස්ථානයකින් කැපුවා. එක් ස්ථානයකින් කැපුවම කැබලි 2ක් ආවා. ඊළඟ කඩදාසි පටිය මම සමතුරින් ස්ථාන දෙකකින් කැපුවා. කැබලි 3ක් ආවා. කැබලි 3ක් ආවා. මම ඔබට කියනවා තවත් පටියක් ගන්න. තවත් පටියක් ගන්න. ඒ පටිය සමදුරින් ස්ථාන තුනකින් කපන්න. තුන්වෙනි පටිය සමදුරින් ස්ථාන තුනකින් කපන්න. ඔබට කැබලි කීයක් ලැබෙනවද? කැබලි 4ක් ලැබෙනව නේද? කැබලි 4ක් ලැබෙනවා. ඔන්න දැන් රටාවක් ඔබට දැනෙනව ඇති. එකපාරක් කැපුවා කැබලි 2යි. දෙකට කපනවා කියලා කියන්නේ ඒ නිසාමයි. දෙවෙනි වතාවේ තැන් දෙකකින් කැපුවා කැබලි 3යි. තුන්වන වතාවේ කැබලි 4ක් ලැබුණා. හැබැයි කැපුවේ තැන් 3කින්. මොකද්ද රටාව? කැපුම් වාර ගණනට වඩා ලැබෙන කැබලි ගණන එකක් වැඩි කියලා ඔබට දැනෙනවද? කැපුම් වාර ගණනට වඩා ලැබෙන කැබලි ගණන එකක් වැඩි. පැහැදිලි නේද පැටවුන්ට? ඒ වගේ අපි එහෙනම් තව කඩදාසියක් අරගමු. මේ පටිය කපන්නකෝ ස්ථාන 4කින් සමදුරින්. සමදුරින් ස්ථාන 4කින් කපන්න. කැබලි කීයද? කැපුම් වාර ගණනට වඩා ලැබුණු කැබලි ගණන එකක් වැඩි නේද? ස්ථාන හතරකින් කැපුව නිසා කෑලි පහක් ලැබුණා නේද? ඕක තමයි රටාව. එහෙනම් යම් කඩදාසි පටියක්, ප්‍රදිපටියක්, නැත්නම් නූලක්, ලණුවක් වගේ දෙයක් නැත්නම් කම්බියක් වෙන්නත් පුළුවන්. කපන ස්ථාන ගණනට වඩා ලැබෙන කැබලි ගණන එකක් වැඩි බව ඔන්න ඔබ හඳුනාගත්තා. ඔබ දන්න දෙයක් මම මේ ඔබට මතක් කරන්නේ ඇත්තටම අලුත්ම දෙයක් නෙවෙයි. පැහැදිලි නේද පුංචි පැටවුන්ට? කැපුම් වාර ගණනට වඩා එක කැබැල්ලක් වැඩි වෙනවා. එතකොට ඔගේ අනිත් පැත්ත කුමක්ද? කැබලි හයක් ලබා ගන්න නම් රෙදිපටියකින් ස්ථාන කීයකින් කැපිය යුතුද කියලා මං අහනවා. කැබලි හයක් ලබා ගන්න රෙදිපටියක් ස්ථාන කීයකින් කපන්න ඕනිද? මොකද්ද දෙන උත්තරේ? මෙච්චර වෙලා ඉගෙන ගත්ත දේ ගැන අනිත් පැත්තට හිතනවා. කැපුම් වාර ගණනට වඩා කැබලි ගාන එකක් වැඩි, කැපුම් වාර ගණනට වඩා කැබලි ගාන එකක් වැඩි, එයි අනිත් පැත්ත කුමක්ද? කැබලි ගණනට වඩා කැපුම් වාර ගණන එකක් අඩුයි. එහෙනම් කැබලි හයක් ලැබෙනවා නම් හයෙන් එකක් අඩු කරගන්න ස්ථාන පහකින් කපන්න ඕන කියලා ඔබට පැහැදිලි වෙයි. ඒ විදිහට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කැබලි හයක් ලබා ගන්න ඕනි නම් ස්ථාන කීයකින් කපනවද? කැබලි හයක් ලබා ගන්න ඕන නම් කැබලි ගානට වඩා එකක් අඩු කරගෙන ස්ථාන ගාන හොයාගත්තනේ අපි. ඔන්න මම ඒ උදාහරණයෙන් පස්සේ තව උදාහරණයක් දෙනවා. මං කියනවා පුතේ ඔබට කැබලි 10ක් ඕනි. කැබලි 10ක් ඕනි ස්ථාන කීයකින් ඔබ ළඟ තියෙන කඩදාසි පටිය කපනවද? දැන් ඔබ මොකද කරන්නේ? කැබලි ගණන 10යි 10ෙන් අඩු කරනවා එකක්. කැබලි ගණනට වඩා එකක් අඩුයි කැපුම් වාර ගණන. කැබලි ගණනට වඩා එකක් අඩුයි කැපුම් වාර ගණන. හරිම ලේසි රටාවක් තියෙන දෙපැත්ත ගැන හිතන්න. කෑලි ගණනට වඩා කැපුම් වාර ගණන අඩුයි, කැපුම් ගාන වාරට වඩා කැබලි ගණන එකක් වැඩි. පැහැදිලිනේ. දැන් ඔය දැනුම භාවිතා කරමින් ඔබ දැන් ගණිත ගැටලු දෙකක් තුනක් මාත් එක්ක විසඳන්න ඕනේ. මොකද්ද අපි අද ලබාගත් දැනුම? කැපුම් ගණනට වඩා කැබලි එකක් වැඩි වෙනවා, කැබලි ගණනට වඩා කැපුම් වාර ගණන එකක් අඩු වෙනවා. එහෙනම් පැටව්, ඔන්න මම ඔබට ඉදිරිපත් කරන පළමු පැනය. හරි සරලයි. ඔබ මේ මුළු ප්‍රශ්නේම ලියා ගන්න ඕනි නෑ. අවශ්‍ය කොටස් ටික පමණක් ලියා ගන්න. මම ඔබට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මීටර 12ක් දිග ලණු කැබැල්ලක්. මීටර 12ක් දිග ලණු කැබැල්ලක් සමදුරින් ස්ථාන දෙකකින් කපනවා. පැහැදිලිද? මීටර 12ක් දිග ලණු කැබැල්ලක් සමදුරින් ස්ථාන දෙකකින් කපනවා. මම අහන ප්‍රශ්න දෙකක්. කැබලි ගණන කීයද? දෙවෙනි ප්‍රශ්නේ, කැබැල්ලක දිග කීයද? නැත්නම් කොපමණද? නැවතත් ප්‍රශ්නය හොඳට අහගන්න, සටහන් කරගන්න. මීටර 12ක් දිග ලණු කැබැල්ලක් ස්ථාන දෙකකින් කපනවා සමදුරින්. කැබලි කීයක් ලැබේද? එක කැබැල්ලක දුර කොපමණද? නැත්නම් දිග කොපමණද? දිග කියලා හමුකෝ. දිග කොපමණද? හදනවද? ඉක්මනින්ම හදලා ඉවරයිනේ. ආත උස්සගෙන ඉන්නවා. තමන්ගේ උත්තරේ නිවැරදි කියලා බලා ගන්න නේද? ඔන්න මං උත්තරේ කියන්න යන්නේ. පුතේ ස්ථාන දෙකකින් කපනවා නම් කැබලි තුනයිනේ. පළවෙනි ප්‍රශ්නෙට ඉතාම සරලයි මනෝමයෙන් උත්තරය දෙන්න පුළුවන්. නේද? ස්ථාන දෙකකින් කපනවා නම් කැබලි තුනයි. එහෙනම් මොකද්ද අදහස? එක කැබැල්ලක දිග හොයන්නේ කොහොමද? දුවේ පුතේ මීටර 12 තුනට බෙදන්න. මොකද කැබලි තුනක් ලැබුණා. 12 තුනට බෙදුවම එක කැබැල්ලක දිග හොයා ගන්න පුළුවන්. කැබැල්ලක දිග හොයා ගන්න පුළුවන්. එහෙනම් මීටර 12 3ට බෙදුවම උත්තරය ලෙස ලැබෙනවා මීටර 4යි කියලා. චුටි පැටව්, ඔබට ලැබුණෙත් මීටර 4ද බලන්න. හරි නේද? හරිම සතුටුයි මටත් ඔබේ උත්තරේ නිවැරදි නිසා. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට ඕගොල්ලෝ සාර්ථකව මුණ දුන්නා. කැපුම් ගානට වඩා කැබලි ගාන වැඩි නිසා කැබලි ගාන 3යි, එක කැබැල්ලක දිග මීටර 4යි. ඔන්න ඔබට ලැබෙන ඊළඟ ප්‍රශ්නය. මීටර 15ක් දිග, මීටර 15ක් දිග කම්බියක් සමදුරින් ස්ථාන හතරකින් කපන ලදී. මීටර 15ක් දිග කම්බියක් සමදුරින් ස්ථාන හතරකින් කපන ලදී. පළවෙනි ප්‍රශ්නේ වගේමයි මෙහිත් අනුකොටස් දෙකකින් යුක්ත ප්‍රශ්නයක් අහනවා. කැබලි කීයක් ලැබේද? එක කැබැල්ලක දිග කොපමණද? හදමු බලන්න. ස්ථාන හතරකින් කපනවා නම් කැපුම් ගානට වඩා කැබලි ගාන එකක් වැඩිනේ. එහෙනම් ස්ථාන හතරකින් කපනවා නම් ස්ථාන ගණනට එකක් එකතු කරන්න කැබලි ගාන 5යි. ස්ථාන ගණනට එකක් එකතු කළාම කැබලි ගණන ලැබෙනවා කැබලි ගණන 5යි. ඊට පස්සේ එක කැබල්ලක දිග අහනවා. දැන් කැබලි 5ක් තිබෙනවනේ. එහි අදහස තමයි මීටර 15 පහට බෙදිලා කියලා. කැබලි ගණනෙන් කම්බියේ දිග ප්‍රමාණය බෙදෙනවා. කම්බියේ දිග මීටර 15යි. කැබලි ගණන 5යි. 15 පහට බෙදෙනවා. එවිට පිළිතුර මීටර 3යි. එක කැබල්ලක දිග මීටර 3යි. ඔබ දෙකෙන් චුට්ට පැටව. ඔබේ පිළිතුරයි මගේ පිළිතුරයි සමාන වුණා නේද? ඔබ බොහොම දක්ෂයි. Very good. මම සතුටෙන් ඉන්නේ ඔබේ මේ පිළිතුරු දීමේ හැකියාව ගැන. ඉතින් ඊළඟටත් මම ඔබෙන් අහනවා තවත් ප්‍රශ්නයක්. ඔබට මේ පිළිබඳ දැනුම තව හොඳට තහවුරු වෙන්නයි මම මේ අහන්නේ. පැටවුනේ මීටර අපි ගම් පුංචි ඒකකයක් දාලා මීටර නැතුව සෙන්ටිමීටර වලින් ගම්මුකෝ ගන්න නේද? සෙන්ටිමීටර 60ක් දිග කඩදාසි පටියක්. අපි මීටර ගැන ගණන්ත ගැටලු දෙකක් හැදුවනේ. එහෙනස අපි මීටර 60ක් දිග කඩදාසි පටියක් ස්ථාන 5කින් කපනවා. ස්ථාන 5කින් කපනවා. මං ආයෙත් අහනවා ප්‍රශ්නයක්. කැබලි කීයක් ලැබේද? ස්ථාන 5කින් කපනවා නම් කැබලි කීයද පැටවුනේ? කැබලි 6යි. කැපුම් ස්ථාන ගණනට වඩා කැබලි ගණන එකක් වැඩි. කැපුම් ස්ථාන ගණනට වඩා කැබලි ගණන එකක් වැඩි. මම ඔබෙන් අහන දෙවෙනි ප්‍රශ්නේ කලින් අහුව ප්‍රශ්න වලට වඩා වෙනස්. ස්ථාන 5කින් කැපුව විට ලැබෙන කොටස් දෙකක දිග කොපමණද? මේ පාර ප්‍රශ්නේ වෙනස් වුණා නේද? ස්ථාන 5කින් කඩදාසි පටිය කැපුව විට ලැබෙන කොටස් දෙකක දිග කොපමණද? දැන් මොකද කරන්නේ? අපි එක කොටසක දිග හොයා ගන්න වෙනවා. අපිට දැන් ආවනේ පළවෙනි ප්‍රශ්නේ පිළිතුර ලෙස කැබලි 6ක් ලැබෙනවා කියලා. එහි අදහස මොකද්ද? සෙන්ටිමීටර 60ක් දිග කඩදාසි පටිය ස්ථාන 5කින් කැපුවා. එහි අදහස තමයි කැබලි 6ක් ලැබෙනවා. එහෙනම් අපි සෙන්ටිමීටර 66ට බෙදනවා එක කුඩා කොටසක දිග හොයා ගන්න. අපිට එනවා සෙන්ටිමීටර 10යි කියලා උත්තරයක්. සෙන්ටිමීටර 10යි කියලා උත්තරයක් එනවා. සෙන්ටිමීටර 10යි කියලා උත්තරයක් එනවා එක කොටසක්. අපි ගහන්නේ කොටස් දෙකක දිග. අපි මොකද කරන්නේ? කොටස් දෙක, ඒ කියන්නේ සෙන්ටිමීටර 10 දෙකෙන් ගුණ කරගන්නවා කොටස් දෙකක දිග හොයාගන්න. සෙන්ටිමීටර 10 ගොඩවල් දෙකක් කීයද පැටවුනේ? සෙන්ටිමීටර 20යි. ඔය දුවල පුතාලගේ උත්තරෙත් සෙන්ටිමීටර 20යි නේද? හරිම සතුටුයි. ළඟ හිටියානම් නේද අපි 5ක් දාන්න තිබුණා නේ. ළඟ හිටියානම් ලස්සන තරුවක් දාන්න තිබුණා ලොකු හරියක් එක ඔබේ ගණිත ගැටළු විසඳු ස්ථානයේ පොතට. ඉතින් කමක් නැහැ. ඔබ තරුවක් දාගන්න. ඔබ හරියක් දාගන්න. Very good. අපි යමු තව ගානක් හදන්න. තව ගානක් හදන්න යමු. මේ ගාන හැදුවට පස්සේ මට හිතෙනවා ඔගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වගේ ගණිත ගැටලුවක් ශිෂ්‍යත්ව විභාගයට ලැබුණොත් ලේසියෙන් උත්තර දෙන්න තරම් ඔබ දක්ෂ වෙයි කියලා. මම චුට්ටක් සංඛ්‍යාත්මකව ටිකක් විශාල ගණනක් දෙන්න. මම මෙහෙම කියනවා මීටර 100ක් දිග රෙදි පටියක්. මීටර 100ක් දිග රෙදි පටියක් ස්ථාන 4කින් කපනවා. ස්ථාන 4කින් කපනවා. ස්ථාන 4කින් කපනවා. දැන් ඔබට මනෝමයෙන් උත්තර දෙන්න පුළුවන් ස්ථාන 4කින් කපනවා නම් කැබලි ගණන මම අහන්නෙත් නෑ මේ වතාවේ. ඔබ කියනවා කැබලි ගණන 5යි කියලා. ඒ ඔබ දන්නවා කැපුම් ගානට වඩා ලැබෙන කැබලි ගණන එකක් වැඩි වෙනවා කියලා. මම මෙවර අහනවා දරුවනේ ස්ථාන හතරකින් ප්‍රතිපටියක් සමදුරින් වෙන් කළ විට ලැබෙන කොටස් තුනක දිග කොපමණද? ලැබෙන කොටස් තුනක දිග කොපමණද? මොකද කරන්නේ? අපි දන්නව ස්ථාන හතරකින් කැපුවා කැබලි පහයි. එහෙනම් අපි කුමක්ද ඊළඟට කරන්නේ? සෙන්ටිමීටර 10 බෙදනවා. මම මේ බෙදෙන ලේසි ගණන් ටිකක් ඔබට දෙන්නේ. මීට වඩා වෙනස් සංඛ්‍යා ලැබෙයි. හැබැයි ඉතින් ක්‍රමයේ එකයි විභාගයට එන ක්‍රම හදන්න ක්‍රමයේ එකයි. මේ එකම ක්‍රමයේ භාවිතා කරන සංඛ්‍යා පමණක් වෙනස් වෙයි. ඉතින් අපි දන්නවනේ 100ක් තුල 10 ගොඩවල් 10ක් කියලා. ඉතින් දුවේ පුතේ දැන් අපි ගණන හදන්න යමු. සෙන්ටිමීටර 100 ස්ථාන 4කින් කැපුවොත් කෑලි 5යිනේ. ඒ නිසා අපි සෙන්ටිමීටර 100 5න් බෙදන්න යන්නේ. මොකද කොටස් 5ක් ලැබෙන නිසා. එතකොට 100 5ට බෙදුවම පිළිතුර 20යි. පිළිතුර 20යි. එතකොට එක කොටසක් සෙන්ටිමීටර 20යි. මං අහනවා ඔබෙන් කොටස් 3ක දිග. කොටස් 3ක දිග හොයන්න මොකද කරන්නේ? සෙන්ටිමීටර 20 ගුණ කරනවා 3ෙන්. එක කොටසක දිග සෙන්ටිමීටර 20යි කොටස් 3ක දිග අහන නිසා සෙන්ටිමීටර 20 3ෙන් ගුණ කරාම සෙන්ටිමීටර 60යි. සෙන්ටිමීටර 60යි. මට හිතෙනව පැටවුනේ ඔබත් සමග මේ කැපුම් සහ කැබලි ගණන ගැන කතා කරා ඇති කියලා. කැපුම් සහ කැබලි ගණන ගැන කතා කළා ඇති කියලා හිතෙනවා. ඔබට හොඳ දැනුමක් ලැබෙන්නේ නැති. ඉතින් ඔබට මේ ලැබුණු දැනුම තව ටිකක් වැඩි කරගන්න පුළුවන් කොහොමද? කඩදාසි පටි කීපයක් ගන්න. ඔබේ කඩදාසි පටිවල දිග ප්‍රමාණයන් ඔබට හිතලා ලියා ගන්න පුළුවන්. මීටර 2යි, මීටර 5යි, නැත්නම් සෙන්ටිමීටර 120යි, සෙන්ටිමීටර 150යි කියලා. ඔබ ඊට පස්සේ එක සමදුරින් කොටස් වලට වෙන් කරගන්න. කැපුම් ගණනට වඩා කැබලි ගණන ඔබට වැඩි වෙලා පෙනෙයි. ඊට පස්සේ එක කොටසක දිග හොයා ගන්න නම් කැබලි ගණනෙන් මුළු දුර බෙදන්න. එතකොට ඔබට මම කියූ ගණිත ගැටලුව ඉතාම ප්‍රායෝගිකව නැත්නම් ක්‍රියාකාරකම් ඇසුරින් මතක තියාගන්න ලේසි වෙනවා. ඉන් අනතුරුව මම අද ඔබත් එක්ක කතා කරන්න යනවා ගණක ගැන. ගණක දන්නවනේ. ගණක ගැන දන්නවා. පුංචි කාලේ පොඩි පොඩි ක්‍රීඩා කරන්නේදී පෙර පාසලේදීත් ගණක, ගණකාබ ඒ වගේ ඝන වස්තු අරගෙන. ටිකක් ලොකු වෙනකොට ඔබ අවුරුදු ක්‍රීඩාවලදී කැට ගහන්න ඇති. කැටය කියන්නේ ගණකයක් නේ, දාදු කැටය කියලා කියන්නේ. අපිට සමීපයි. සමහර ආහාර දවටන නේද ගණක වගේ ඔතලා තියෙනවා. ඒ හැඩේ පෙට්ටි තුල යම් යම් දේවල් බහා තිබෙනවා අපි දකිනවා. හැබැයි අපිට විභාගෙට අහනවා ලොකු ගණකයක් දීලා ඒ ලොකු ගණකය කුඩා ගණක වලට වෙන් කරලා නේද? ඊට පස්සේ කි තින්ත ගාලා තියෙනවා. තින්ත ගෙවිලා තියෙන්නේ මොන මගේ කොටස් වලද කියලා එහෙම අපෙන් ප්‍රශ්න අහනවානේ. ඉතින් දුවේ පුතේ අද අපි යනවා ඔබත් එක්ක මේ ගණක සම්බන්ධව ඔබට විශේෂ කරුණු ටිකක් කියලා දෙන්න. චුටි දුවල පුතාලට පුළුවන්ද ගණකයක් හොයාගන්න මේ වෙලාවේ? අම්මා හරි තාත්තා හරි නැත්නම් ළඟ ඉන්න නංගිල මල්ල හරි ඉන්නවනම් අයියලා කල ඉන්නවනම් ඉක්මනට ගණකයක් ඉල්ල ගන්න. ගණකයක් නැත්නම් ඔබේ ගණකාව හැඩේ මකණයක් වුණත් කමන්නේ මේ ළඟට ගන්න. ගණකයකට වඩා ගණකාබේ වෙනස්. මම කියන සමහර කාරණා ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ ගණකයත් එක්ක. ගණකය වෙනුවට ගණකාබයක් ගත්තත් සමහර කාරණා ඔබට තහවුරු කරගන්න පුළුවන් වෙයි. චුටි පැටව්. ගණකයක් තිබෙනවා නම් මේ ගණකේ අපි මේ පොදු ලක්ෂණ ටික පොඩ්ඩක් බලමු. ගණකේ පොදු ලක්ෂණ ටික. ගණකයක් වුණාම ගණකයක තියෙනවා පෘෂ්ඨ. මේ වචනේ මතක තියාගන්න පෘෂ්ඨ එකක්. පෘෂ්ඨයක් කියලා කියන්නේ පුතේ මතු පිට කියලා නිකමට හිතා ගන්න නැත්තම් ලියා ගන්න මතු පිට තමයි පෘෂ්ඨය කියන්නේ. පෘෂ්ඨ එකයි. ගණකේ පෘෂ්ඨ එකයි. හැබැයි මේ පෘෂ්ඨ එකක් කියන අදහස ඕනෑම ඝන වස්තුවකට පොදුයි, සමානයි. සිලින්ඩරයට තියෙනෙත් පෘෂ්ඨ එකයි, ගෝලයට තියෙනෙත් පෘෂ්ඨ එකයි, චතුස්තලයට තියෙනෙත් පෘෂ්ඨ එකයි, ඝනකාබයට තියෙනෙත් පෘෂ්ඨ එකයි, ඝනකයට තියෙනෙත් පෘෂ්ඨ එකයි. එහෙනම් ගණකයට පෘෂ්ඨ එකයි. ඊට පස්සේ මගේ පැටවුන්ට පේනවද මේ ඔය මුහුණක් දෙකක් එකතු වෙන තැන ධාරයක් නිර්මාණය වෙලා තියෙනවා. මුහුණක් දෙකක් එහෙම නැත්නම් පැති දෙකක් එකට එක මුණ ගැහෙන තැන සිලින්ඩරේ නම් පැති දෙකක් කියලා කියන්න වෙනවා. මොකද වක්‍ර පැත්තත් සමතල පැත්තකුත් එකතු වෙන තැන මේ සිලින්ඩරේ ධාර නිර්මාණය වෙන්නේ. ඔබ ධාර ගැන දන්නව. ඔබ ධාර ගැන දන්නව. හොඳද? ඔබ මොනවා ගැනද දන්නේ? ධාර ගැන දන්නව. ධාරයක් නිර්මාණය වෙන්නේ පැති දෙකක් එකට එක මුණ ගැහෙන තැන. ඝනකයක ඝනකාභයක චතුස්තලයක පිරමීඩයක නම් මුහුණක් දෙකක් මුණ ගැහෙන තැන කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් දරුවනේ ඝනකයක ධාර කීයක් තියෙනවද? ඝනකයක වගේම ඝනකාභයක ධාර ගණනක් සමානයි. නේද? කීයක්ද? 12යි. ඝනකයක එහෙම නැත්නම් ඝනකාභයක ධාර ගණන 12යි. ඊට පස්සේ ඕනේ පෘෂ්ඨ ගැන කතා කළා. පෘෂ්ඨ 1යි ඕනෑම ඝන වස්තුවක පෘෂ්ඨ 1යි ඕනෑම ඝන වස්තුවක තියෙන පොදු ලක්ෂණයක් තමයි පෘෂ්ඨ 1ක් තිබීම. හැබැයි ධාර ගණන ඝන වස්තුවෙන් ඝන වස්තුවට වෙනස් වෙනවා. ධාර සමාන ඝන වස්තු දෙකක් කොමක්ද කියලා ඇහුවොත් ඝනකය සහ ඝනකාභය ඔබට බය නැතුව කියන්න පුළුවන් උත්තර දෙකක්. ඊට පස්සේ ශීර්ෂ ගැන කතා කරන්න යනවා මම ඔයාලත් එක්ක. ශීර්ෂ. ශීර්ෂ කියුවොත් නේ ඔළුවනේ. ශීර්ෂ කියන්නේ මොනවද? ශීර්ෂ කියන වචනේ පුතේ ලියාගෙන ඔබ මතක නැති වෙනවා ලියාගන්න මුළු කියලා. මුළු. ඝනකයක ඝනකාභයක මුළු අටක් තියෙනවා. ඔය ධාර එකිනෙකට මුණ ගැහෙන තැන් ටිකක් හම්බ වෙනවනේ අපිට. අඩුම වශයෙන් ධාර තුනක් පත් මුණ ගැහෙන තැනක ශීර්ෂයක් නිර්මාණය වෙනවා, මුල්ලක් නිර්මාණය වෙනවා. ඔබ ළඟ තිබෙන ඝනකය කිරිපිටි පැකටුවක් හරි කමන්නේ අරගෙන බලන්න. ඝනකාභයක් වුණත් කමන්නේ, මේ ශීර්ෂ ගාන හඳුනා ගන්න අපිට ඒක ප්‍රයෝජනවත් වේ. බිස්කට් පෙට්ටියක් වුණත් කමක් නැහැ. ධාර තුනක්වත් මුණ ගැහෙන තැන අපි කියනවා ශීර්ෂයක් කියලා. පුතේ ඝනකයේ ශීර්ෂ 8ක් දකින්න පුළුවන්. ඝනකාභයේ ශීර්ෂ 8ක් දකින්න පුළුවන්. හැබැයි චතුස්තලයේ ශීර්ෂ 4යි. චතුස්තලයේ මුහුණත් ගානයි ශීර්ෂ ගණනයි සමානයි. පිරමීඩයේ ශීර්ෂ ගණන 5යි. ගෝලයට ශීර්ෂ නැහැ. ඊට පස්සේ සිලින්ඩරයට ශීර්ෂ නැහැ. අපිට අද පාඩමට ඕනි වෙන්නේ මේ පෘෂ්ඨ ගානත් ඊට පස්සේ ධාර ගානත් ශීර්ෂ ගානත් ඊළඟට පැති ගණන. පැති ගණන. ඝනකයක පැති කීයද? එක අතක ඇඟිලි වලින් කියන අමාරුයි නේ. තව අතක ඇඟිල්ලක් ගන්නවා. ඒ කියන්නේ කීයද? 6යි. පැති 6යි. අපි ඝනකයක පැති ගණනත් ධාර ගණනත් ශීර්ෂ ගණනත් මතක තියාගෙන ඔන්න ඝනකයක ලොකු ඝනකයක් තින්ත ගාලා මේ ලොකු ඝනකයේ චූටි ඝනක වලට වෙන් කරලා මේ ලොකු ඝනකය චූටි ඝනක වලට වෙන් කරාට පස්සේ ඒ චූටි චූටි ඝනක වල තින්ත ගැවිලා තියෙන්නේ කොහොමද කියලා බලන්නයි දැන් යන්නේ. දැන් ඔයාලා මාත් එක්ක ඝනකයක් ඇඳ ගමුද? අඳින්නකෝ ඝනකයක්. හරි ලේසියිනේ. මං කියන්නම් ඝනකයක් අඳින්න. දිග එදිකනේ ඉස්සර අපි සමචතුරස්‍රයක් ඇඳ ගමු. ඝනක 9ක් එන. ඔබ කොටු රූල් පොතේ නේද කොටු එක පැත්තකට තුනක් අනිත් කියන්නේ හරහට තුනක් පහලට තුනක් වෙන විදිහට සමචතුරස්‍රයක් ඇඳලා ඒ ඇසුරින් ඒ වගේම ඔබට පුළුවන් නේ තවත් සමචතුරස්‍රයක් ඇඳලා ඒවායේ අර මුළු යා කරලා ඝනකයක් ඇඳ ගන්න. පැහැදිලි නේද? දැන් ඔබ ළඟ තිබෙනවා ඝනකයක්. එම ඝනකයේ මොනවද තියෙන්නේ? සැලැස්මේ ඝනකයක් පේනවද ඔයගොල්ලන්ට? කොටු 9ක් පේන්න ඕනේ. සැලැස්ම කියන්නේ උඩින් බැලුවම. පැති පෙනුමේ කීයක් තියෙනවද? ඝනක 9ක් පේන්න ඕනේ. ඉදිරි පෙනුමේ කීයක් තියෙන්න ඕනේද? ඒ පැත්තෙත් ඝනක 9යි. එහෙනම් අපි ඝනකයක් දිහා ඝනකාභයක් දිහා බලන්න පුළුවන්. අපිට පැති 3ක් තියෙනවා. ඉදිරි පෙනුම, ඒ වගේම පැති පෙනුම, අනිත් එක තමයි සැලැස්ම. ඉදිරි පෙනුම, පැති පෙනුම, අනිත් එක තමයි පුතේ සැලැස්ම. දැන් කොයි පැත්තෙන් බැලුවත් ඝනක 9ක් තියෙන විදිහට අපිට පුළුවන් වුණාද ඝනකයක් ඇඳ ගන්න? ඝනක 9 9 තියෙනවා. 9 ගොඩවල් 3ක් නේ. මෙතන ඔක්කොම ඝනක කීයද කියලා මම ඔබෙන් අහුවත් ඔබ මට උත්තරයක් දෙනව නේද? ඉදිරිපෙනීමේ ගණක 9යි නම් ඒ වගේ ගොඩවල් 3ක් තියෙනවා 9වරක් 3 27යි. ඒක තව විදිහකට දකින්න පුළුවන් සැලැස්මේ ගණක 9ක් තියෙනවා. සැලැස්මේ තියෙනවා වගේම ගොඩවල් 3ක් 5ට තියෙනවා. ඒ කියන්නේ 9වරක් 3 27යි. පැතුපෙනේ මේ ගණක 9ක් පේනවා. ඒ වගේම ගොඩවල් අපිට 3ක් පේනවා 9වරක් 3 27. එහෙනම් ඔබ ඇඳපු මේ ලොකු ගණකය කුඩා කොටස් 27ක් ලැබෙනසේ දැන් ඔන්න ඔබට කොටස් වලට වෙන් කරගන්න පුළුවන් කියලා අදහසක් ඇති. අපි මේ ටික කොටස් වලට වෙන් කරන්නේ නැතුව මේක ඔබනව තින්ත භාජනයක. දැන් ඔන්න මුළු ගණකයම තින්ත වලින් හොඳට නෑවිලා තියෙන්නේ. අපි හැමීට මේ ගණකේ උඩට අරගෙන චුටි වෙලාවක් තියෙනවා තින්ත වේලෙන්න. ඔන්න දැන් ඉවරයි තින්ත වේලුණා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ ලොකු ගණකය චූටි ගණක 27කින් සමන්විත ගණකය වෙන් කරනවා චූටි චූටි කැලිවලට වෙන් කරනවා චූටි චූටි කැලිවලට වෙන් කරනවා වෙන් කරලා අපි බලනවා මෙන්න මෙහෙම ප්‍රශ්න හතරකට උත්තර හොයා ගන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි පැටවුනේ පැති 3ක තින්ත ගෑවුණු ගණක කීයක් තියෙනවද කියලා හොයනවා. පැති 3ක තින්ත ගෑවුණු චූටි ගණක වලට වෙන් කරගත්තම පැති 3ක තින්ත ගෑවුණු ගණක කීයද කියලා බලනවා. ඊට පස්සේ පැති දෙකක තින්ත ගෑවුණු ගණක කීයද කියලා බලනවා. ඊට පස්සේ එක පැත්තක තින්ත ගෑවුණු ගණක කීයක් තියෙනවද කියලා බලනවා. ඊට පස්සේ එක පැත්තකවත් තින්ත නොගෑවුණු ගණක කීයද කියලා බලනවා. මොකද අපි හොයන්න යන්නේ දැන්? චූටි ගණක 27කින් සමන්විත වෙලා තියෙන මේ ලොකු ගණකය තින්ත භාජනයක ඔබලා තින්ත ටික වේලෙන්න තියෙනවා. ඊට පස්සේ තින්ත වේලුණාට පස්සේ චූටි ගණක 27ක් බවට මේක වෙන් කර ගන්නවා. එහෙම වෙන් කරගත්තට පස්සේ අපිට ප්‍රශ්න හතරක් අහන්න පුළුවන් ඔය චූටි ගණක සම්බන්ධව. මොකද අපේ ඉදිරිපත් කරන පළවෙනි ප්‍රශ්නය පැති 3ේම තින්ත ගැවුණු ගණක කීයද? පැති 2ක තින්ත ගැවුණු ගණක කීයද? එක පැත්තක තින්ත ගැවුණු ගණක කීයද? එක පැත්තකවත් තින්ත නොගැවුණු ගණක කීයද? කොහොමද උත්තර දෙන්නේ? චූටි පැටව හරි ලේසි ක්‍රමයක් මම ඔබට කියන්නද? ඔබ දන්නව වෙන්න පුළුවන් බලන්න ඔබ දන්න දේද කියලා මම මේ පවසන්නේ. පැටවුනේ අපි කතා කළා ඝනකයක තිබෙනවා ශීර්ෂ 8ක්. මුළු 8ක් තියෙනවා. මේ ශීර්ෂ 8ේ පැති 3ක තින්ත ගැවෙනවාමයි. ශීර්ෂ 8ේ තිබුණු චූටි ඝනක 8ේ පැති 3ක තින්ත ගැවෙනවාමයි. එහෙනම් ඔය මම කියලා දෙන දේ කවදාවත් ආය අසත්‍ය වෙන ප්‍රකාශයක් නෙමෙයි. ඝනකයක වේවා ඝනකාභයක වේවා අපි එය තින්ත ආලේප කරලා කුඩා කොටස් වලට කුඩා ඝනක වලට වෙන් කළොත් ලැබෙන ඝනක ගණන අසමාන වෙන්න පුළුවන්. නමුත් ශීර්ෂවල තිබුණු ඝනක ගණන 8ක්නේ ඒක වෙනස් වෙන්නේ නැහනේ. කොච්චර ලොකු ඝනකයක වුණත් චූටි ගණකයක වුණත් අපිට ශීර්ෂ 8 දෙක ගන්න පුළුවන්. එහෙනම් ශීර්ෂ 8ේ තිබෙන මේ චූටි ගණකයක පැති 3ක තින්ත ආලේප වෙනවාමයි. ඒක වෙනස් වෙන දෙයක් නෙවෙයි. අපි ඇහුවොත් ඔබෙන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් නේද? පැත්තක දිග සෙන්ටිමීටර 5ක් වන, පැත්තක පළල සෙන්ටිමීටර 5ක් වන, නේද? පැත්තක උස සෙන්ටිමීටර 5ක් වන ලී ගණකයක් තින්ත ආලේප කර සෙන්ටිමීටරය බැගින් වන කුඩා ගණකවලට වෙන් කරන ලදී. එතකොට ඔබට ලියා ගන්න තියෙන්නේ ආ උස සෙන්ටිමීටර 5යි, දිග සෙන්ටිමීටර 5යි, පළල සෙන්ටිමීටර 5යි, පහේව 3ක් ලියා ගන්න ගුණ කිරීම දාලා. පහ ගුණ කිරීම, පහ ගුණ කිරීම පහ. මේ ගුණ කරන්න 5 වරක් 5 25යි, 25 වරක් 5 125යි. පැත්තක දිග සෙන්ටිමීටර 5ක්, පැත්තක උස සෙන්ටිමීටර 5ක්, පැත්තක පළල සෙන්ටිමීටර 5ක් කියලා ගත්තොත් පහේව 3ක් ලියවෙනවා. ඔතන තින්ත ආලේප කළ කුඩා ඝනක වලට වෙන් කළොත් කුඩා ඝනක 125ක් වෙනවා. කුඩා ඝනක 125ක් වෙනවා. හැබැයි මේ කුඩා ඝනක 125ක් තිබුණත් අපි දැන් මේ ඇඳගෙන තියෙන ඝනක 27ක් සහිත ඒ ඝනක ටික ගැන බැලුවත් පුතේ ගණක 8යි හම්බ වෙන්නේ 125ක් තියෙන තැනත් හම්බ වෙන්නේ 8යි 27ක් තියෙන තැන හම්බ වෙන්නේත් 8යි පැති 3ක තින්ත ආලේප වුණා කියලා. ඒ 8 කොහෙද තිබුණේ ওই ගණක දෙකේම? කොහෙද තිබුණේ? ශීර්ෂවල මුළුවල තිබුණේ. ඉතින් ඒක වෙනස් වෙන දෙයක් නෙමෙයි කියලා එකයි මං කිව්වේ. පැති තුනක තින්ත ආලේප උණු ගණක ගණන 8යි. ඒක කොච්චර ලොකු ගණකයක වුණත් කුඩා ගණකයක වුණත් වෙනස් නොවන සංඛ්‍යාවක්. පැහැදිලිනේ? ඔන්න ශීර්ෂ 8 දැන් මතක තියාගත්ත. ශීර්ෂ 8 සමානයි පැති තුනක තින්ත ගැවෙන ගණක ගණනට. ඒක වෙනස් වෙන්නේ. අපි දැන් බලමු පැති දෙකක තින්ත ගැවුණු ගණක හොයාගන්න. මං කියවනේ මේ ගණකයක් දීලා ඒ ගණකේ කුඩා කොටස් වලට වෙන් කරනවා. හැබැයි තින්ත තාලේප කරලා තියෙන්නේ. ඒ ඇතුලෙන් අපෙන් අහන්න පුළුවන් පැති තුනක තින්ත ගැවුණු ගණක ගණන. ඒක දැන් අපි දන්නවා. ඊළඟට අහන්න තියෙන පුළුවන් ප්‍රශ්න තමයි පැති දෙකක තින්ත ගැවුණු ගණක ගණන. දෙවෙනි පැති දෙකක තින්ත ගැවුණු ගණක හොයාගත්තට පස්සේ එක පැත්තක තින්ත ගැවුණු ගණක ගණනත් තින්ත නොගැවුණු ගණක ගණනත් හොයාගන්න අපි අද උත්සාහ කරමු. අපි යම් පැති දෙක තින්ත ගැවුනේ හොයාගන්න. චූටි පැටවුන්ට මං කියනවා ඔබ ඇඳලා තියෙන රූපේ දිහා බලන්න. දැන් ගණක 27කින් යුක්ත විශාල ගණකයක් ඔබ ළඟ තිබෙනවනේ. ඒකේ ඒ ඔබ ඇඳලා තියෙන රූපයේ ශීර්ෂ 8 පොඩ්ඩක් ලකුණු කරගන්න. ඒව තමයි ශීර්ෂ 8 දන්නවනේ. මුළු 8 පොඩ්ඩක් ලකුණු මුළු 7යි ඔබට පේන රූපේ දිහා බැලුවම. ඒ මුළු 7 පොඩ්ඩක් රවුම් කරගත්තනම් ඔය රවුම් කරගත්තේ පැති තුනක තින්ත ආලේප වෙන ගණක. ඒකම දැන් මම ඔබට කියනවා ධාර ගැන මතක් කරගත්ත නේද අපි ධාර 12ක් තියෙනවා කියලා කිව්වනේ ගණකයක ධාර 12ක් තියෙනවා ඊට පස්සේ ඔබ මේ ධාරයකට ගිහිල්ලා බලන්න ශීර්ෂ අයින් වුණාට පස්සේ ශීර්ෂවල තියෙන අයින් වුණාට පස්සේ ඔබට පේනවද සෑම ධාරයකම ඔබ බලන්න සෑම ධාරයකම පැටව සෑම ධාරයකම ඔබට පේනවද ශීර්ෂ දෙකට මැදිව එක ගණකයක් තියෙනවා චූටි ගණකය. සී දැන් එක පැත්තකට අපිට පේන්නේ මේ ගණකේ කුඩා ගණක තුනක් තිබෙන බවනේ. නේද? විශාල ගණකේ කුඩා ගණක තුනක් පේනවා. එතකොට ශීර්ෂ ටික අයින් වුණාම එක ධාරයක ඔබට පේනවා දෙපැත්තක් තින්ත ගැවුණු එක ගණකයක් තිබෙනවා. දැන් මොකද කරන්නේ? ධාර 12ක් තිබෙනවා. එක ධාරයක තිබෙන්නේ දෙපැත්තක් තින්ත ගැවුණු එක චූටි ගණකයක්. එහෙනම් 12 ගුණ කරනවා 12 කියන්නේ ධාර ගණන ගුණ කරනවා එක ධාරයක පැති දෙකේම තින්ත ගැවුණු ගණක ගණනින් චූටි ගණක 27කින් සමන්විත වෙච්ච මේ ගණකයේ ධාර 12යි එක ධාරයක පැති දෙකම තින්ත ගැවුණු ගණක අපිට පේන්නේ එකයි ඒ නිසා අපි 12වරක් එක 12යි කියලා ලියා ගන්නවා පැති දෙකකම තින්ත ගැවුණු ගණක ගාන හොයලා ලේසි නේද මොකද්ද මං කළේ කියලා අයිත් කියන්නද ඔබට පැති ගාන අපි දන්නවා පැති දෙකක තින්ත ගැවුණු චූටි ගණකයි මේ හොයන්නේ එහෙනම් පැති දෙකක තින්ත ගැවුණු චූටි ගණක හොයාගන්න තියෙන පහසුම ක්‍රමය තමයි ධාර ගාන බැලුවා ධාර 12යි ධාරයක් දිහා බැලුවම ධාරයේ දෙපස තියෙන පැති තුනක තින්ත ගැවුණු ගණක අපි ඒව අයින් කරනවා ඒ කියන්නේ මේ ශීර්ෂ අයින් කරනවා ශීර්ෂ අයින් කළා බැලුවම මේ ඔබට මං ඇඳගන්නකෝ රූප සටහන ඇසුරින් ඔබට පේනවා මැද තිනවා එක ගණකයක් පැති දෙකක පමණක් තින්ත ආලේප වෙලා. ඒ මැද තියෙන තින්ත ආලේප වෙච්ච ගණක එකයි. ඒ වගේම එහෙනම් අපි හැම ධාරයකම ඔය වගේ එක ගණකයක් හම්බ වෙනවා පැති දෙකකම තින්ත ආලේප වෙලා තියෙන. එහෙනම් ධාර ගණන ගුණ කිරීම එක ධාරයක ඇති දෙපැත්තක තින්ත ආලේප උණු ගණක ගානෙන් ගුණ කළා. මේ දීලා තියෙන උදාහරණය සුරෙන් පැති දෙකක තින්ත ආලේපුණු ගණක එකයි අපිට තියෙන්නේ එක ධාරයක. එහෙනම් ධාර 12යි 12 ගුණ කිරීම දෙපැත්තම තින්ත ගැවුණු ගණක සංඛ්‍යාව 1 12වරක් 1 12යි. එහෙනම් පැති දෙකකම තින්ත ආලේපුණු ගණක 12ක් තියෙනවා. දැන් අපි මේ චූටි ගණකේ ඇසුරින් ප්‍රශ්න 4ක් ලියාගත්ත පැති තුනකම තින්ත ගැවිච්ච චූටි ගණක කීයද? එක ශීර්ෂ ගානට සමානයි ශීර්ෂ ගාන 8යි එහෙනම් චූටි ගණක 8යි පැති ගාන 12යි එක පැත්තක තියෙනවා සමා වෙන ධාර ගාන 12යි ධාර ගණන් ධාර එක තියෙන පැති දෙකක් පමණක් තින්ත ගැවුණු ගණක ගාන 1යි 12වරක් 1 12යි ඊට පස්සේ අපි යනවා පැති ගණනට පැති 6ක් තියෙනවනේ කෙනෙකුට ඕක මුහුණක් කියලා කියන්නත් පුළුවන් පැත්තකට සමතල පැත්තක් මුහුණක් වෙනවා මුහුණත් 6ක් තියෙනවා ඊළඟට ඔයාලා බලන්න පැටවුනේ ශීර්ෂවල තියෙන ගණක ගණනත් ධාරවල තියෙන ගණක ගණනත් අයින් කරන්න. දැන් මේ ගණක 27ක් තියෙන චූටි ගණකේ එක මුහුණතක නැත්නම් එක පැත්තක නැත්නම් ඉදිරි පෙනුමේ නැත්නම් පැති පෙනුමේ සැලැස්මේ අපිට පේනවා හරි මැද තියෙනවා එක ගණකයක්. හරි මැද තියෙනවා එක ගණකයක්. හරි මැද තියෙන්නේ එක ගණකයයි. එහෙනම් පැති හයක් තියෙනවා. ඒ එක පැත්තක තියෙන එක ගණකයයි එක පැත්තක් තින්ත ගැවුන කියලා හරි මැද තියෙන ගණකය. එහෙනම් 6 වරක් එක 6යි. ගණකයක එක පැත්තක් පමණක් තින්ත ආලේප වෙලා තියෙන ගණක ගාන හොයන්න නම් පැත්තක එක මොහොනක් පමණක් තින්ත ආලේප වූ ගණක ගණන ගුණ කිරීම පැති සංඛ්‍යාව. පැති 12යි. එහෙනම් 12 ගුණ කිරීම මේ අවස්ථාවේ 1. මොකද එක මොහොනතක චූටි ගණක නමයක් පේනවා නම් ධාරවලයි ශීර්ෂවලයි තින්ත ගැවිලා තියෙන ඒවා අයින් කරගත්තම ශීර්ෂවල තුන්ත පැත්තක තින්ත ගැවුණා ධාරවල පැති දෙකක තින්ත ගැවුණා ඒ ගණක ටික අයින් කරගත්තම මැද ඉතුරු වෙනවා එක ගණකයක් එක පැත්තක පමණක් තින්ත ආලේප වෙලා තියෙන. එසේනම් මේ උදාහරණය දිහා බැලුවම එක පැත්තක් පමණක් තින්ත ආලේප වූ ගණක 6ක් තියෙනවා. දැන් අපි හොයාගත්ත පැති 3ක පමණ තින්ත ආලේප වෙච්ච ගණක ගාන 8යි. ඒක ඕනෑම ඝන වස්තුවකට වෙනස් වෙන්නේ නැහැ කිව්වා. ධාර ගණන 12යි. මෙතන චූටි ගණක 27කින් සමන්විත වෙච්ච විශාල ගණකයක් නිසා අපිට පේනවා පැති 2ක පමණ තින්ත ආලේප වෙච්ච ගණක ගණන 12යි කියලා. 12 වරක් එක 12යි. පැති 6යි එක පැත්තක පමණක් තින්ත ආලේප වෙච්ච ගණක එකක් හම්බුණා එක පැත්තක. එහෙනම් 6 වරක් එක 6යි. ඔය විදිහට දැන් අපිට පේනවා පැති 3ක තින්ත ආලේප වෙච්ච ගණක 8ක්. ඊට පස්සේ පැති 2ක තින්ත ආලේප වෙච්ච ගණක 12ක්. පැති 1ක තින්ත ආලේප වෙච්ච ගණක 6ක්. මම ඔබට කියනවා පුතේ 8 12 6 කියන මේ සංඛ්‍යා ටික එකතු කරගන්න. පැති 3ක් පමණක් තින්ත ගැවුණු ගණක 8යි. පැති 2ක් පමණක් තින්ත ගැවුණු ගණන 12යි. එක පැත්තක පමණක් තින්ත ගැවුණු ගණක ගාන 6යි. එකතු කරගමු. ඔබට පිළිතුර 8 12 6 එකතු කළාම 26ක් ලැබුණද කියලා බලන්න. 26ක් ලැබුණා නේද? මීට ප්‍රථම අපි හොයාගත්තා අපි ඇන්දේ එක මුහුණතක සෙන්ටිමීටර නේද? 9ක් තියෙන ගණකයක්. එහෙනම් සෙන්ටිමීටර 9 බැගින් නේද අපිට පේනවා 3ක් තිබෙනවා 3 වරක් 3 9 9 වරක් 3 27යි කියලා අපි දැනගත්තා. සම්පූර්ණ ගණක 27ක් තියෙන තැනකින් දැන් අපිට ගණක 26ක් ගැන තොරතුරු ලැබුණා. අපිට ගණක 26ක් ගැන තොරතුරු ලැබුණා. එහෙනම් එක ගණකයක් අඩුයි නේද උතන? ගණක 27ක් තියෙන තැන අපිට කියේ දැන් එකතු වෙලා තියෙන ගණක 26යිනේ. එහෙනම් අඩුයින එකක්. ඒ අඩු එක තමයි කිසිම පැත්තක තින්ත ආලේප නොවුණු ගණකය. කිසිම පැත්තක තින්ත ආලේප නොවුණු ගණකය. ඉතින් පුංචි පැටවුනේ ඔබට පුළුවන් මේ වගේ ගණන් කීපයක් හදන්න, හදලා දැනගන්න. ඔබට ගැටලු තිබුණොත් නේද අපිට ඒ ගැන කෙටි පණිවිඩයකින් දැනුම් දෙන්න. ඔබ දන්නවා අපේ දුරකථන අංකය. අපිට පුළුවන් ඊළඟ වැඩසටහනකින් ඔබේ ගැටලු වලටත් විසඳුම් ලබා දෙන්න. ඉතින් දුවේ පුතේ අදට ඌව ගුරු ගෙදරින් ඔබට මේ දැනුම බෙදා හරින්න මට ලැබිලා තියෙන කාලය මින් අවසන් වෙනවා. මින් අවසන් වෙනවා. මං ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. අපි ඔබට ඉදිරිපත් කරන පැනයට මං පහතින් දක්වන නැත්නම් ප්‍රකාශ කරන දුරකථන අංකයටයි කෙටි පණිවිඩයක් ලෙස තමයි පිළිතුරු එවන්න ඕන. මං ඔබෙන් අහන ප්‍රශ්නය ඕනම් හොඳින් සටහන් කරගන්න. දිග පළල උස සෙන්ටිමීටර 4 බැගින් ඌ සෙන්ටිමීටර 4 බැගින් ඌ විශාල ඝනකයකින් දිග පළල උස සෙන්ටිමීටර 4 බැගින් ඌ විශාල ඝනකයකින් සෙන්ටිමීටරය බැගින් උස දිග පළල වන කුඩා ඝනක කීයක් ලබා ගත හැකිද? අයිත් මං කියන්නම් පැනය. උස සෙන්ටිමීටර 4ක් පළල සෙන්ටිමීටර 4ක් දිග සෙන්ටිමීටර 4ක් වන විශාල ඝනකයකින් උස සෙන්ටිමීටර 1ක් පළල සෙන්ටිමීටර 1ක් දිග සෙන්ටිමීටර 1ක් වන කුඩා ගණක කීයක් ලබා ගත හැකිද? එම පැනයට පිළිතුරු 0.71 අටසිය දහහතයි හැට නමයයි හැත්තහත කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් ලෙස එවන්න ඕන. බිින්දුවයි හතයි එකයි අටසිය දහහතයි හැට නමයි හැත්තහත කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න ඕනි. අපි මේ වැඩසටහනට ඌව පළාතෙන් විතරක් නෙවෙයි අපිට දකුණු පළාතෙන් සබරගමු පළාතෙනොත් ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් අපි බොහොම සතුටු වෙනවා. මේ හැම දරුවෙකුට අපි සුබ පතනවා. ඔබට අනාගතයේදී මුහුණ දෙන්න තියෙන ශිෂ්‍යත්ව විභාගයේ ඉහළින් සමත් වෙන්න අපේ පාඩම් මාලාව ඔබට උදව් වෙන එක ගැන අපිට ලොකු සතුටක්. එහෙනම් මම අදට ඔබෙන් සමු ගන්නවා ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින්. මම බණ්ඩාරනායක මධ්‍ය මහාවිද්‍යාලයේ ඔබේ ආදරණීය ශිෂ්‍යත්ව ගුරුතුමා අනුෂ්ක නුවන්ප්‍රිය.
ආදරණීය දුවේ පුතේ, අද ඔබේ ගුරු ගෙදරින් ශිෂ්‍යත්ව පාඩමින් ඔබ හමු වුණේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය අනුෂ්ක නුවන්ප්‍රිය ගමගේ ගුරුතුමන්. අපි තවත් ශිෂ්‍යත්ව පාඩමකින් හමු වෙමු.